අභිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා රාජපරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2007 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාප්ති පනතේ 3-4 වගන්ති යටතේ කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලද 2024 මැයි 3 වැනි දින ඇති අංක 23.82 ඇදීර 33 දරන අතිවිශේෂ ගැසපත්‍රයේ පල් කළ ලද නියමේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ තේ මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍යතුමා. ගරු ඇමතුමා ඉන්නවා. සංවිධායකතුමා ඇමතුමා ඉන්නවා.
නෑ කවන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2023 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආගමික කටයුතු හා සහජීවනයේ පිටිපද ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පින්වත කාර්යක සභාවේ වාර්තා එම කාර්යක සභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික ගරු නීතිඥ ප්‍රේමනාත් සී දොළොත්ත මැතිතුමා විසින් පිළිගැන්වීම.
කරුණ යෝජ්‍ය කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්යසභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික මා විසින් රජයේ මුදල් පිළිබඳ කාර්යසභාව වෙත යොමු කළ ලද ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්යසභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 2024 ජූලි 18 වන දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභා රැසීමේ තීරණ කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනා
මේ වාර්තාවට අදාළවම ඉන්ටර්නෙට් ප්‍රොවිෂන් එකක් තිබෙනවා. ඒක ඉදිරිපත් කරන මාසයක් වශයෙන් අපි මාස 3ක් දක්වා දීර්ඝ කරනවා කියන කාරණේ මේ අවස්ථාවේ ඒ වාර්තාවේ සඳහන් කරනවා.
හොඳයි, හරි, බොහොම ස්තුතියි. සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේදී ඩොක්ටර් හර්ෂිත සිල්ලම යෝජනා කළා දැන්ට තිනවා ඉන්ටරිම් ප්‍රොවිෂන් එකක් දැන් තින එකෙන් අනිත් එකට මාරු වෙද්දී සාමාන්‍යයෙන් පනතක අන්තර්කාලීන විධිවිධානයක් යොදනවා. මොකද ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එකට ක්‍රියල් ලැබෙතුමා දන්නවා. එතකොට ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එක ඒකේ තින්නේ 1 මන්ත් කියලා. ඒක 3 මන්ත්ස් වලට දාන්නයි කියලා. ඒක යෝජනාවක් තිනවා මේ ෆයිනන්ස් කමිටි එකේ ඒක අපි කන්සිඩර් කරනවා at the committee stage.
හොඳයි.
මම හිතනවා මේ වෙලාවේ පොඩි අවස්ථාවක් ගන්නවා. ඔබතුමා දන්නවා ඇති අපේ මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමා අභාවයට පත් වෙලා
විපක්ෂණ ඇතුළු ප්‍රධාන වටකතු ආරම්භ
වාමාංශික දේශපාලනයේ සලකුණකු නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳව මගේ සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපේ සියලු දෙනාගේම ශෝකය මම හිතන්නේ ප්‍රකාශ කරන්නට ඕන.
මොකද
වාමාංශික දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කරපු නායකයෙක් 81 වසරක ජීවිත කාලෙන් වැඩි කොටසක් තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් නොබියව නිර්භීතව කටයුතු කරා. ඒ නිසා විශේෂයෙන්ම ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වෙමින් උසස් අධ්‍යාපනයේ තිහෙලට ගිහිල්ලා අපේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී හිටපු එතුමාගේ අභාවය පිළිබඳව මම හිතන්නේ අපේ සියලු දෙනාගේම ශෝකය මේ අවස්ථාවේදී පුද කරන්නට ඕන.
හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පුංචි අවස්ථාවක් ගන්නවා මේ අවස්ථාවේ.
සභානායකතුමා,
මේ මූලික හරිත වලින් පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා ශෝක ප්‍රකාශයක් කරපු නිසා මම මේ ඒ සම්බන්ධයෙන් යමක් කිව යුතුයි. ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරන්ද මැතිතුමා වාමාංශික දේශපාලනයේ පුරෝගාමිකයෙක්. එතුමා දිවම් ආභා ප්‍රාප්ත ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි මැතිතුමන්ලගේ ආభాෂයෙන් තමයි මේ දේශපාලන කටයුතු එතුමන්ට අවශ්‍ය හැටි දිරිට ගෙනිච්චේ. හැබැයි එතුමා මාත් සමග බස්නාහිර පළාත් සභාවේකට හිටියා. ඉතින් කොයි ආකාරයෙන් වාමාංශික අදහස් දරුවත් එතුමා ප්‍රසන්න පුද්ගලෙක්, දැනුම තියෙන කෙනෙක්, ආචාර්ය උපාධියක් ගත්ත කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ එතුමා. යස්, මෙහි විතරක් නෙමෙයි ආචාර්ය උපාධිය එහිදී අරගෙන තින්නේ. ඒ නිසා එවැනි දේශපාලන මතේ කුමක් වුවත් එතුමා අහිමිවීම මේ රට පාඩුවක් කියන කාරණයත් එතුමා වෙනුවෙන් අපේ ශෝකයත් ප්‍රකාශ කරනවා ආණ්ඩු පක්ෂ වෙනුවෙන්.
හොඳයි. සභාන ප්‍රධාන වැඩකතු ආරම්භයේ කරු සභානායකතුමා.
මේක ඉවර කළා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විදිද්දානල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට 12:30 දක්වාද 1:00 සිට 5:30 දක්වාද විය යුතුය? අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්නෙන් විමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
අංක 2 සභානායකතුමා.
අංක 2 ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය.
සභාව එකඟද?
ආයි.
අංක 3
ඉන්න. පුලප්ල අංක 3 රෝහිණි
කුමාර විජේරත්න මේ
ඉදිරිපත්
කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න. විස්තර කරන්න. බුද්ධිකපති
නායකතුමනි, ගරු රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමී ඉදිරිපත් කරපු යෝජනාව මම විස්තර කරනවා.
අංක 4 නීතිච්ඡ ශ්‍රී ප්‍රේමනාත් දොළොස්වැනිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ වසර ගණනාවක් දශක ගණනාවක් මේ රටේ ක්‍රිකට් ක්ෂේත්‍රයට අදාළ නායකත්වය දුන්නු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරංගේ සංගමය. මම හිතන්නේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, බුද්ධික පතිරණ මැතිතුමා, දැසිරි ජයසිංහ මැතිතුමාත් මේ සියලු දෙනාම සභාපතිත්ව දරපු සංගමයක්. මාත් පහුගිය කාලේ සභාපතිත්ව දරුවා. මේ ක්‍රිකට් විනිසුරංගේ සංගමයට අදාළ පනත සංස්ථාපනය කිරීම සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරංගේ සංගමය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම මේ අවස්ථාව ඉදිරිපත් කරමි.
යෝජනා විශ්ිර කරන්න.
නායකතුමනි,
හරි ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරංගේ සංගමය ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පත ස්ථිර කරනවා. ඇත්තටම මේක කාලීන
සභා
අධ්‍යක්ෂම කාරණයක් විදිහට අපි අඳුරගෙන තිබ්බා. මොකද මමත් ක්‍රිකට් විනිසුරංගේ සංගමයේ සභාපති විදිහට මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වුණා. ඒ නිසා මම යෝජනාව ස්ථිර කරනවා.
හොඳයි. යෝජනා පිළිබඳ දැනුම් දීම විෂයංක 1 සභානායකතුමා.
ස්තුතියි සභානායකතුමා. විශේෂයෙන්ම මම ඔබතුමාට මතු කරන්න කැමති, ඔබතුමත් උගත් දැන උගත් නීතිඥවරයෙක්. ඒ වගේම නීතිඥවරයෙක් හැටියට ඔබතුමා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. ඔබතුමා හොඳින් දන්නවා අපේ රටේ තිබෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය, ට්‍රයිපාටයිට් සිස්ටම් එක. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය. ඒ කුළුණු තුන වෙන වෙනම බලය බෙදීමක් සිදු වෙනවා, සෙපරේෂන් ඔෆ් පවර්ස් කියන ප්‍රින්සිපල් එක. එතකොට ට්‍රයිපාටයිට් සිස්ටම් කියන්නේ ත්‍රිත්ව බලකුළුණු තුල ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ආයතන තුන චෙක්ස් ඇන් බැලන්සස්, සංවරණ සහ තුලන ක්‍රමවේදය හරහා කුළුණු තුනෙන් එකක් එකක බලපරාක්‍රමය ප්‍රබල වෙනවා වෙනුවට ඒ තුනම තුනට චෙක් ඇන් බැලන්ස් කරනවා. සංවරණ සහ තුලන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබතුමා දන්නවා සභානායකතුමා නීතිඥවරයෙක් හැටියට මේ සියල්ලක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපේ රටේ උත්තරීතර නීතියේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. විධායකයට වෙනම බලතල තියෙනවා, ව්‍යවස්ථාදායකයට වෙනම බලතල තියෙනවා, අධිකරණයට වෙනම බලතල තිබෙනවා. එතන මේ බලතල තුල රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කරන මේ පද්ධතිය තුල අපි යුක්තිගරුක වෙන්නටත් ඕන, නීතිගරුක වෙන්නටත් ඕන. නීතියේ ආධිපත්‍යය අපි සුරක්ෂා කරන්නට ඕන. අපිට ඕන ඕන විදිහට රටේ නීති හසුරවන්නට, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හසුරවන්න අපිට බෑ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මොකද අපේ රටේ තියෙන්නේ රිටන් කොන්ස්ටිටියුෂන් එකක්, ලියපු ව්‍යවස්ථාවක්. අන්රිටන් කොන්ස්ටිටියුෂන් එකක් නෙවෙයි, නොලියපු ව්‍යවස්ථාවක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම මම මේ කාරණාව කියන්නේ, විශේෂයෙන්ම අධිකරණය තීන්දුවක් ලබා දෙනකොට, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙනකොට අපි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්නට බැඳිලා ඉන්නවා. අපිට ඒක ආපහු ප්‍රශ්න කරන්න බෑ. විශේෂයෙන්ම අධිකරණයට ඒ ලබා දිය යුතු ගරුත්වය අපි ලබා දෙන්නට ඕන. විධායකයට තියෙන බලතල තුල විධායකයේ බලතල ක්‍රියාත්මක කිරීම, ව්‍යවස්ථාදායකයට තියෙන බලතල තුල ව්‍යවස්ථාදායකයේ බලතල ක්‍රියාත්මක කිරීම, ඒ වගේම අධිකරණයට තියෙන බලතල තුල අධිකරණයේ බලතල ක්‍රියාත්මක කිරීම. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තිබෙන ශක්තිමත්ම පදන. The three pillars of democracy. ප්‍රධාන කුළුණු තුන. මේ ප්‍රධාන කුළුණු තුනේ බලතල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සඳහන් වෙලා තිබෙන මොහොතක අපිට ඕන ඕන විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හසුරවන්නට බෑ. ඒ නිසා මම ගෞරවයෙන් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද ඊයේ ලබා දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්ටරිම් ඉන්ජංක්ෂන් එක ගැන අද විවිධ කතා යනවා. ඒවයි සත්‍ය අසත්‍යතාවය මම දන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් ඒව ප්‍රත්‍යක්ෂ කරන්න, තහවුරු කරන්න. විශේෂයෙන්ම කැබිනට් එකත් ඊයේ රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරලු, දින දෙකක් පරිශීලනය කරන්න අවශ්‍යයිලු ඒ තීන්දුව తీරන ගැන. ඉතින් අත්ත වශයෙන්ම බොහොම පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. ඒ පැහැදිලි තීන්දුව ක්‍රියාත්මක කරන්නට අනිවාර්යෙන්ම ව්‍යවස්ථාදායකයක් විධායකයක් බැඳිලා තියෙනවා. අපිට ඒවෙන් පැනලා යන්නට බෑ. ඒ නිසා මම බොහොම කාරුණික විල්ලීමක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරවල් ඉල්ල කරන්නට යන්න එපා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒක නිකන් තමන්ගේ ගෙදර තමන් හැසිරෙන ආකාරයට ඒවා ක්‍රියාත්මක කරන්නට බෑ. ඒවා තියෙනවා රටේ නීතිය, නීතියේ ආධිපත්‍යය. මේ නීතියේ ආධිපත්‍යය අපි සුරක්ෂා කරන්නට ඕන. රූල් ඔෆ් ලෝ. ඒ වගේම කොන්ස්ටිටියුෂනැලිටි එක. ව්‍යවස්ථාදායකයේ ව්‍යවස්ථාවේ තියෙන ඒ අනපනත් ඒ සිද්ධාන්ත අපි ක්‍රියාත්මක කරන්න බැඳිලා සිටිනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම බොහොම පැහැදිලි ඔබතුමාට කියන්න කැමතියි. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නහම ජනාධිපතිවරයාට, කැබිනට්වරයාට, කැබිනට් එකටයි තම තමන්ට ඕන ඕන විදිහට තීන්දුව ගන්න බෑ. තමන් ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු සභානායකතුමාගෙන් නීතිඥවරයෙක් හැටියට අඩුම ගානේ ඔබතුමාමත් ඒ අදාළ තැන්වලට උපදෙස් ටික දීලා මේ නීතිය ක්‍රියාත්මක කරන්නට ඕන ආකාරය පිළිබඳව පොඩි පන්තියක් පවත්වා ගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන පොඩි පන්තියක් පවත්වා ගන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නහම ඒක අනිවාර්යයෙන්ම එක එක තැන්වල ප්‍රශ්න කරන්නට බෑ. ඒක ක්‍රියාත්මක කරන්න අපි හැමෝම බැඳිලා සිටිනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම පදනම. මම යෝජනා කරන ඔබතුමාට කාරුණිකව ඔබතුමාගේ ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දෙනාට මේ පිළිබඳව දැනුවත් කරන්න. මොකද මතක තියාගන්න මේ ඔබතුමන්ලත් අහුවේ කන්ටෙම්ප්ට් ඔෆ් කෝට්. උසාවියට අපහාස කරන්න බෑ කැබිනට් එකට. ඒ නිසා කැබිනට් එකට ඕන ඕන විදිහට නටන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා.
ස්තුතියි. හරි, බොහොම ස්තුතියි. සභානායකතුමා,
කථානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා සඳහන් කළා වගේ බලතල බෙදීමේ න්‍යාය ආරම්භ වුණේ මීට සතවර්ෂ 4කට කලින් ෆ්‍රංස දාර්ශනිකයෙක් වෙච්ච මොන්ටෙස්කියු විසින් තමයි බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කළේ. දැන් අදටත් මහා බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ 50. නමුත් ව්‍යවස්ථා වර්ගීකරණයේදී මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමත් ඉන්නවා. ඉතින් මේ ලිඛිත අලිඛිත මේ ආදි වශයෙන් ඊළඟට ඒකීය සංධීය මේ ආදි වශයෙන් විවිධ වර්ගීකරණයක් තියෙනවා. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. මේ බලතල බෙදීමේ න්‍යායත් එක්ක තමයි ආවේ ව්‍යවස්ථායදායකේ, විධායකේ සහ අධිකරණයේ කියන ආයතන තුන එකකට එකක් තිරිංගයක් ලෙස කටයුතු කිරීමෙන් තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකෙන්න කියන මූලධර්මය. ඒ මූලධර්මයේ මත පිහිටා තමයි 1978 අද අපි ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ප්‍රතිපාදන සැලසලා තින්නේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ව්‍යවස්ථාවේ තුන වගන්තියෙන් කියනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ. පරමාධිපත්‍ය අත්හැල නොහැක්කේ. පරමාධිපත්‍යයට පාලන බලතල මූලිකත්වයන් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ. ඊළඟට හතරවෙනි වගන්තියෙන් කියනවා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද අයන්නේ ව්‍යවස්ථාවේ. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ. තම පැහැදිලි ආයන් රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරනු ලබන ජනතාවගේ ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. විධායකය සමස්ත ජනතාවපත් කරපු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන්නේ. එතන අමාත්‍ය මණ්ඩලය කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල යටතේ වගන්තිවල සඳහන් කරලා තිනු මේ විධායක බලය තමයි විෂයන් හැටියට අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට ගැසට් කළා බාර දෙන්නේ. ඒ නිසා මොකද ජනතාව අපිවපත් කළා නැන්නේ විධායකයට. විධායකටපත් කළා තිනු ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයාට විෂයන් ගණනාවක් කරන්න බැරි නිසා ප්‍රායක නොවන නිසා අමාත්‍ය මණ්ඩලයට ඒක නියෝජනය කරලා තියෙනවා. අයන්න නීති අනුව පාර්ලිමේන්තු විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතිකොට පිහිටවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චයාධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. දැන් මොකද කියන්නේ මේ වගන්ති? ජනතාවගේ අධිපකරණ බලය කොහෙද ක්‍රියාත්මක වෙන්න ඕනේ අවසාන වශයෙන්? පාර්ලිමේන්තු විසින්. ඊළඟට ඇන්නෙන් කියනවා මූලික අයිතිවාසිකම්. දැන් මේ 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 ව්‍යවස්ථාවෙ තියෙනවා ඒ සඳහා අවශ්‍ය ඡේද සහ වගන්ති. ඊළඟ යන්නෙන් කියන්නේ ඡන්ද බලය. මේ ටික තමයි මේ මේ ව්‍යවස්ථාවේ මේ ආරම්භයේදී මේ බලතල බෙදීම සහ ඒකට අදාළ. දැන් මතක තියාගන්න මේ ව්‍යවස්ථාදායක ස්වභාව අපි පිළිටෙව්වා මේක 17 වෙනි සංශෝධනයෙන් පටන් අරගෙන වර එක ශක්තිමත් වුණා වර එක දුර්වල වුණා. මම ඒ ඔක්කොම කියන්නේ නැහැ සංශෝධන ටික. අවසාන වශයෙන් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන එක තමයි ව්‍යවස්ථාවේ තින්නේ මේකේ 7 වෙනි පරිච්ඡේදයේ ආයන්න 41 ආයන්න ඉඳලා තින්නේ ආණ්ඩුක ව්‍යවස්ථා සභාව. ආණ්ඩුක ව්‍යවස්ථා සභාව සමන්විත වෙන්නේ කාගෙන්ද? අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ජනාධිපති විසින් පත්කොන් ලබන එක් මන්ත්‍රීවරේ යන්න පහසනම් ක්‍රම පහසන් පරිදි නාම යෝජනා කරන ලබන ජනාධිපති විසින් පත්කරු ලැබිය යුතු තැනැත්තන් 5 දෙනෙක්. කොහොමද 5 එන්නේ? ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. 2 විරුද්ධ පක්ෂයේ නායකවරයා අතුන් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තුවන්ගේ බෞද්ධරයේ එකඟතාවය මත නම් කරන එක් මන්ත්‍රීවරේ. ඊළඟට 3 දෙනෙක් අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වය මත පත් කරන 3 දෙනෙක්. මේක තමයි සංයුතිය. දැන් ඔක්කොම එනකොට 1 2 3 4 5 5 2 7 10. එතකොට මේක තමයි ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය. එතකොට ව්‍යවස්ථාදායක සභාවට දුන්නේ මීට පෙර 17 වෙනි සංශෝධනයේ ඉඳලා පරිණාමය වීමට පෙර 78 මුල් ව්‍යවස්ථාවේ තිබිච්ච ජනාධිපතිවරයාගේ විධායක බලය. මේ විධායක බලය තමයි පරිණාමණය වෙලා මේ 21 වෙනි සංශෝධනයේ හතා යන්නට ආවේ. එතකොට මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටස. විධායකයේ කොටස. කැබිනට් එකේ සාකච්ඡා කරලා තීන්දුව කරන්න බෑ. කැබිනට් එකට කතා කළ හැකි. නමුත් කැබිනට් විසින් තීන්දුව කරන්න බෑ. මේකේ ෂෙඩියුල්ස් වල තියෙනවා ඊළඟට කවුද මේ විදිහට පත් කරන්න කියලා. ව්‍යවස්ථාදායක සභාවේ. මේකේ උපලේකන. මේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම මේ ආදි වශයෙන් යන්න දක්වා තිනවා යන්න ඉඳලා. ඊළඟට තිනවා පත් කිරීම සභාව විසින් අනුමත කළ යුතු බව. මොන සභාවද? ව්‍යවස්ථාදායක සභාව. ඒතර ඒක උපලේකනයේ පළවෙනි කොටස. අග්‍රවිනිශ්චකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයා. ආයන්න අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභ්‍යාචනාධිකරණයේ විනිශ්චකාරවරයා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනිකුත් සාමාජිකයෝ. දෙවන කොටස. නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු ඔබ්බුත්ස්මරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා. එතකොට මෙන්න මේ දෙවැනි කොටසට තියෙන පොලිස්පති ධුරේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළේ මේ ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් ඡේදය යටතේ. එතකොට ඒකට ප්‍රසම්කරුව මම දැක්ක හැටින මාත්‍යේ 9 දෙනෙක් හිටියා. එතකොට මෙන්න මේ ප්‍රසම් ටිකට තමයි තීන්දුවක් දීලා තියෙන්නේ. එතකොට ඒක තීන්දුව නීති විද්‍යාලය කතා කරන්නත් පුළුවන්. හරි. නීති දේශන තියෙන තැන කතා කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ කතා කරන්නත් පුළුවන්. ඕනම තැනක. හැබැයි ඒ කතා කරන්න කලින් නිවැරදිව ඒ ඕඩර් එක අරගෙන ඒක ගැන පරිශීලනය කරන්න ඕනේ. දැන් අපි නීතිඥ වුණාට මට මෙතන මම උසාවියේ ඇතුලේ හිටියේ නැහනේ තීන්දුව දෙනකොට. ඒකේ පාර්ශ්වකරුවොත් නෙවෙයි අපි. ඒ නිසා මට වුණත් ඕනම කෙනෙකුට යම් කාලයක් අවශ්‍ය වෙනවා මේක පරිශීලනය කරලා තමන්ගේ මතය කියන්නේ. ඒක කිසි වරදක් නැහැ. පොඩකින්ම ඉවර නැහැ. ඉවර නැහැ. දැන් මෙන්න මේ මේ තියෙන තත්ත්වය අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරු විසින් නම් කරනවා නම් යම් කෙනෙක් ඒ නම් කිරීම සනාථ කිරීම හෝ නොකිරීම ව්‍යවස්ථාදායක සභාවේ යුතුකම සහභාගී. එතකොට එහෙම පත් කරපු කෙනෙක් ඉවත් කරනවා නම් තහනම් කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම රටේ තිබෙන jurisdiction එක අධිකරණ වලේ. ඒක ගැන අපි වාද කරන්නේ නැහැ. හරි. හැබැයි දැන් ඒ නියෝගය දුන්නහම පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද? මතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක දැන් කතානායකතුමා නැහැ. කතානායකතුමා තමයි විසුදු ව්‍යවස්ථාදායක ස්වභාවයේ ප්‍රධානී. ඒ නිසා කතානායකතුමාවම අපි මේ ප්‍රශ්නේ එතුමාට යොමු කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යවස්ථාදායක ස්වභාව රැස් වෙලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම සඳහන් කළේ මේ බලතල බෙදීම කොහොමද ව්‍යවස්ථාගත කරලා තින්නේ? ව්‍යවස්ථාදායක ස්වභාවයේ පරිණාමණය කොහොමද ආවේ? 17 වෙනි සංශෝධනයේ ඉඳලා අද තියෙන තත්වය ඒකේ ෂෙඩියුල් දෙක යටතේ පොලිස් ප්‍රතිවරයා කියන ධූරේ නම් කරලා තිනු. මං ඩීටේල්ස් වලට යන්නේ නැහැ. පත් කිරීම, ඉවත් කිරීම, අනුමත කිරීම කියලා මේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිනු. ඒක අපිට දැන් මෙතන තර්ක කරලා වැඩක් නැහැ. ඒක නිසා රජයේ මතයේ හැටියට ඒක අපිට ප්‍රකාශයපත් කරන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රධාන වශයෙන්ම මගේ මතය නීතිඥයෙක් හැටියට මේක ව්‍යවස්ථාදායක ස්වභාවට නැවත යොමු විය යුතුයි.
කොමිසද කිරියලම ඇතුමා
පැහැදිලි කිරීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සියලු දෙනාටම තේරෙන විදිහට සරල භාෂාවෙන් කියන්නම් වෙලා තියෙන වැඩේ. දැන් මේ ව්‍යවස්ථාදායක සභාව කර නියෝජ්‍ය කතානායකතුමනි විධායකයේ කොටසක් ඉසපාට දෙකස කිරීම. පසුගිය කාලේ අපි ජනාධිපතිතුමත් එක්ක යම් යම් මතවාද ඇති වෙනකොට ජනාධිපතිතුමා ප්‍රකාශයක් කෙරුවා ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් කියලා. එතකොට ඒක අපි කවුරුත් පිළිගන්න දෙනවා. එතකොට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 21 ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අයිතිවාසිකම් පෙත්සක් ගේන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විධායකයට විරුද්ධව ගේන්න පුළුවන්. ඒක 19 තිබ්බා 21 තිබ්බා 20 තබුනාතලා අයින් කරුවා 21 තියෙනවා. එතකොට විධායකය යම් පියවරක් ගන්න ඕන නම් ඒකට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සක් ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙනවා. දැන් මේ පොලිස් ප්‍රතිපත් කිරුවේ ගරු ජනාධිපතිතුමා. එතකොට 19 යටතේත් 21 යටතේත් විධායක ක්‍රියාවලියට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සක් ගේන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පාර්ලිමේන්තු කටයුතු රැකගෙන ගහන්න බෑ. අනුල බණ්ඩාරනායක මැතිතුමාගේ නර්ථ හිඳු අනුව පාර්ලිමේන්තු කටයුතු වලට බැදීත් වෙන්න බෑ. නමුත් මේක පාර්ලිමේන්තු කටයුත්තක් නෙවෙයි. මේක විධායකයේ කොටසක්, ව්‍යවස්ථාදායක සභාවකේ විධායකයේ කොටසක්. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුව විධායකගේ ක්‍රියාවන් වලට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සක් ගේන්න පුළුවන්. ඒක තමයි ඊයේ උනේ. ඒ පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. ඉතින් බොහොම සරලයි. අනිත් එක දැන් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. එතකොට ආණ්ඩුවට කල්මරන්න බෑ. නීතිය සිද්ධාන්තයක් තියෙනවා comply and complain. You must comply first. තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කළා පැබ්ලික් කරන්න පුළුවන්.
හරි.
එතකොට දැන් රජය ඊයේ කැබිනට් මණ්ඩලයේ මේක ගැන පැතුරක් සාකච්ඡා කරුවා කියලා අපි කැබිනට් එකේ නෑනේ. අපි කැබිනට් එකේ නෑනේ පුවත්පත්වල තිබ්බා. එතකොට මේක හිතාමතා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර මේක ඇදගෙන යන්න හැදුවොත් මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට අපහාස කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ. තමුන්ට පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න හොඳේ.
හොඳයි. හරි.
පරිස්සම් වෙන්න. එතකොට මේක මේ දැන් බලන්න කරු නියෝජ්‍ය කතානායක තිබුණේ අපේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙන අපකීර්තිය. මොකද්ද නඩු තීන්දුව කියන්නේ? පොඩ්ඩක් ඉන්න. නඩු තීන්දුව කියනවා නීතිවතුමාට විරුද්ධව පරීක්ෂණ කරනවා, කතානායකතුමාට විරුද්ධව පරීක්ෂණ කරනවා කියලා. ලැජ්ජරද්ද? ආණ්ඩුව ෂේම්. ලැජ්ජරද්ද? නීතිවතුමාට විරුද්ධව, කතානායකතුමාට විරුද්ධව පරීක්ෂණ කරනවා. දාලේ අල්ලක වැඩේ මොනවද මේ කූඩල්ල වගේ එල්ලිලා ඉන්නේ?
මේක
විනාශ කළා, ආර්ථිකය විනාශ කළා, පාර්ලිමේන්තුව විනාශ කළා, කූඩල්ල වගේ එල්ලිලා ඉන්නවා. ලැජ්ජ නැතුව.
බොහොම ස්තුතියි. ජීඑල් පීරිස් ඇමතුමා මේ
කරු නියෝජ්‍ය
ඔව් අද අද සභාවේ විශාල කටයුත්තක් තියෙනවා. රෑ 7 විතර වෙනකන් සංශෝධන තියෙනවා. ඒ නිසා සභාවේ හැමෝම දැනගෙන ඒ ගැන කටයුතු කරන්න. ඔව් විනාඩියෙන් කියන්න ඔබතුමා.
ගරු සභානායකතුමා, ඔබතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතේ තියාගෙන සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ පිළිබඳව සම්පූර්ණ කතාවක් ඉදිරිපත් කළා. බොහොම හොඳයි. නෑ බොහොම හොඳයි. අපි ඔබතුමාට කියන්නේ පැහැදිලිවම රජය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ටරිම් රිලීෆ් එකක් දුන්නහම, අතුරු තහනමක් දුන්නහම ඒක ක්‍රියාත්මක කරන්නට ඔබතුමාල්ලා බැඳිලා ඉන්න. දැන් ඔබතුමාම දන්නවනේ, ඔබතුමා 17 ගැන කතා කරා, 18 ගැන කතා කරා, 19 ගැන කතා කරා, 20 ගැන කතා කරා, 21 ගැන කතා කරා. ඔය ඔක්කොටම අත උස්සපු කට්ටිය ඉන්නවනේ. 17ටත් අත ඉස්සුවා, 18ටත් ඉස්සුවා, 19ටත් ඉස්සුවා. පොඩකින්න මං ඉවර කරන්නම්. 17ටත් ඉස්සුවා, 18ටත් ඉස්සුවා, 19ටත් ඉස්සුවා, 20ටත් ඉස්සුවා, 21ටත් ඉස්සුවා. ඉතින් මේ ගරු ඇමතිතුමනි, දැන් බලන්න මේ අපේ ඉන්නේ, මේ බලන්න දැන් මේ ඔබතුමාගේ බෝඩ් එක බලන්න. මේකේ තියෙනවා green button, red button, yellow button, yes, no, abstain. ඕක දන්නේ නැති කතානායකවරෙක් ඉන්නේ. අනිතක මම ඔබතුමා මේ පොඩින්ද ඔබතුමා පොඩ අහගන්න.
කරුණාකරලා මම න්‍යාය පත්‍රයනෝ කටයුතු කරනවා. ඔබතුමාලා මේ අනවශ්‍ය ප්‍රශ්න දෙකන අපි සභාව රැස්ුනේ වෙනත් කටයුත්තකට.
විනාඩියක් දෙන්න.
දැන් ඔබතුමාට විනාඩියට වැඩිය දීලා තියෙනවා. නෑ ඔබතුමා වෙන වෙන ප්‍රශ්න වලට ගියාම සභාව විවාදයකට යනවා. ඒ නිසා කරුණාකරලා මේ මූලාසනයේ අසීරුතාවයටපත් කරන්න කටයුතු කරන්න එපා. තමන්ට තියෙන කතා කිරීමේ අයිතිය අයුතු ලෙස පාවිච්චි කරන්න එපා. ඔබතුමා විනාඩියෙන් අවසන් කරන්න. හොඳයි.
මම ඔබතුමාට පැහැදිලි කරේ മന്ത്രിවරයෙකුට තියෙන අයිතිය. එක්කෝ yes කියන්න පුළුවන්, එක්කෝ no කියන්න පුළුවන්. එමට දැන් ඇබ්සෙන්ට් කරන්න පුළුවන්. මම ඒක ගැන කතා කරේ.
හොඳයි.
ඉන්න පොඩ්ඩක් ඉන්න. ව්‍යවස්ථා දායක සභාව නිර්මාණය කරේ සභාපතිතුමා විධායකයේ බලතල සීමා කරන්න සංවරණ සහ තුලනයක්. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට පුළුවන් එක පාරටම මේ කාගෙන්වත් අහන්න නැතුව මේ ඔය පත් කිරීම කරන්න. ඉතින් පොඩ්ඩක් ඉන්නකෝ. ඉතින් මේ සංවරණ තුලන තුල මේ වගේ මානවයිතිවාසිකම් ඉල්ලීමක් කරහා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනකොට ඒක අනුගමනය කරන්නට ඕන.
හොඳයි.
ඒක අනුගමනය කරන්නේ නැතුව ඒකට එක එක අර්ථකථන ලබා දීලා මේ බලන්න මේ පුවත්පත්වල දාලා තියෙනවා. බලන්න IGP කෙනෙක් නැහැ. IGP නැති තැන කොහොමද ජනාධිපතිවරණ තියන්නේ? මේ බලන්න මේ පුවත්පත්වල මම මේවා
හැන්දෑව
ගන්න සභාගත
කරනවා.
ඉතින් මම
පැහැදිලිව කියන්නට යනවා.
හරි, පැහැදිලිව කියන්න ඕන. කරුණා කරලා ජනාධිපතිවරයායි කැබිනට් එකයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අනසක යෝජනා තීන්දු ක්‍රියාත්මක කරන්නට ඔබ බැඳිලා ඉන්නවා කියන එක පොඩ්ඩක් කියන්න ඔබතුමා. ඒක කියන්න කරුණා කරලා.
හොඳයි, බොහොම ස්තුතියි.
සභානායකවරයා දෙපයින් නැගී සිටිනවා නම් අනිත් අය පොඩ්ඩක් ඉන්න ඕනේ එතන. දෙපයින් ඉන්නවා. ඒක ඔබතුමාට තේරෙන්නේ නැහැ. ඔබතුමාගේ මේ මහාචාර්යවරට තේරෙන්නේ නැහැ. මොකද දැන් වෙන පැත්තකට ගිහිල්ලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඊටාම පැහැදිලිව කියනවා විපක්ෂ නායකතුමාට ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් කැබිනට් එකත් අපි ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව වලට ගරු කරනවා. ගරු කරනවායි කියන එක අදහස් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයට තිබෙන 76 වගන්තිය තිබෙන උත්තරීතර භාවය පිළිබඳව අපි කටයුතු කරන්නේ නැහැ කියන එක. ඒක අපි පාර්ලිමේන්තුව පැත්තෙන් බලා ගන්නවා. ප්‍රස්තුත කාරණය පාර්ලිමේන්තුව අදාළ කාරණයක් නෙවෙයි දැනට. ප්‍රස්තුත කාරණය ව්‍යවස්ථාදායක සභාවට තියෙන්නේ මගේ මතයේ හැටියට. ඒක නිසා මම කිව්වේ ඒකයි. කතානායකතුමා තමයි ඒකේ ප්‍රධානියා. එතුමාට අපි ඒක ආවයන් පස්සේ අපි බලමු එතුමාට ප්‍රශ්න යොමු කළා.
හොඳයි, බොහොම ස්තුතියි. හරි, දැන් මම සභාවේ මුලඟ කටයුත්තර යනවා. බොහොම ස්තුතියි. ජීඑල්පී පිරිස ඇමතුමා ඔබතුමා කියන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අහන් හිටියා ඊයේ මේ ගරු සභානායක
ඔබතුමාත් කෙටියෙන් කියන්න.
බොහොම නිවැරදිව කතා මේ සභානායකතුමා ඊයේ කිව්වා මේක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණේ නැහැ. මොකද කැබිනට් මණ්ඩලයේ කාර්යභාරයට අත් වෙන්නේ නැහැ කියලා. ඒක හරියට 100%ක් හරි. එතකොට දැන් කොහොමද ප්‍රශ්නයක් මතුවන්නේ මේක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්? මම එකඟ වෙන්නේ නැහැ. ආයිත් විවස්ථා සභාව කැඳවලා මේක විවස්ථා සභාවට යොමු කරන්න ඕනේ කියලා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනාඩියක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ අනුව ඊයේ උදේ 10 මාරෙන් පස්සේ පොලිස්පතිතුමාට කිසිසේත් ඒ නිලයේ කටයුතු කරන්න බෑ. එසේ කරනවා නම් ඒක උසාවියට අපහාසයක්. එතුමාට ඒක කරන්න බෑ. ඒක ඉතාමත් පැහැදිලි. එතකොට ඒ ගැන සැකයක් නැහැනේ. එතකොට ඒ දැන් මේක සම්පූර්ණ මේ තීරණයක් නෙමෙයි. මේක ඕඩර් එකක්, නියෝගයක්. එතකොට ඒකේ කෙලින්ම සඳහන් කරනවා මේ වැඩ බලන පත්වීමක් පිළිබඳව. ඒ පත් කරන්නේ
ඕඩර් එක කරන ඕඩර් එක අපි දන්නවා. තහනම් කළා. තහනම් කළාම තනතුර හිස්නේ.
ඉතින් ගරු සබ
wait. My next question is who is going to appoint?
ඒක සරල කාරණාවක්
ගරු. Who's going to remove him?
දැන් පොලිස්පතිතුමා පත්කිරීමේ වගකීම වැඩ බලන පත්කිරීමකට මේ විවස්සා සභාවේ අනුමැතිය අවශ්‍ය නැහැ වැඩ බලන. ඉතින් ඒතකොට ඒක ජනාධිපතිවරයාගේ කාර්යභාරය නේ. ජනාධිපතිවරයා පත් කළ යුතුයි. ජනාධිපතිවරයා පත් කළ යුතුයි වැඩ බලන
පොලිස්පතිතුමා. Constitutional Council by way of
වැඩ බලන පත්වීමකට විවස්ථා සභාවේ කිසිම කාර්යභාරයක් නැහැ. ජනාධිපතිවරයාගේ වගකීම ඒක.
දැතිරමැතිතුමාත් අවසන් කරන්න මේ
ඔබතුමාගේ කාරණේට උත්තර දෙනවා. දැන් මේ පත්කිරීම වැඩ බලන පත්කිරීම දැන් නීතිපතිතුමාගේ වැඩ බලන පත්කිරීම කවුද කරේ? ගරු සභානායකතුමා. නීතිපතිතුමාගේ පත්කිරීම කවුද කරේ වැඩ බලන එක? රටේ ජනාධිපතිතුමා. හරි, එතකොට ඇයි පොලිස්පතිතුමා වැඩ බලන එක එතුමාට පත් කරන්න බැරි? කවුද කියන්නේ බෑයි කියලා? දැන් ඔබතුමාලා මම කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා, මේ සම්බන්ධව මම යනවා අපව පොඩ්ඩක් ඉතිහාසෙට. මොකද හේතුව
ලොකු වෙලාවක්
නෑ නෑ ලොකු වෙලාවක් ගන්න මම කතා කරන්න. මොකද නෑ පොඩ්ඩක් කතා කරන්න දෙන්න. මොකද හේතුව
මේ කතා කරන්න පුළුවන් කරු මන් තමයි අද සභාවට ඇස්සුනේ පොලිස් ප්‍රතිපත් කරන්න.
මම නෑ මට විනාඩියක් කරුණාකරලා දෙන්න ඔබතුමා. මම කියන්නේ මීට කලින් මේ ආණ්ඩු කොමිසම සභාවේ වැඩ කටයුතු තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. සභානායකතුමා වැඩ කටයුතු තහනම් කළ දුන්නා තීන්දුවක්. ඒකට කතානායකතුමා මුකුත් කරෙත් නැහැ. ආණ්ඩු කොමිසම සභාව මුකුත් කරෙත් නැහැ. හැබැයි දැන් මේ ක්‍රියාවලිය තුළ ආණ්ඩු කොමිසම සභාව ගත්ත තීන්දුව ක්‍රියා සම්බන්ධව සහ පොලිස්පතිතුමාගේ තිබිච්ච කරුණු සම්බන්ධව තීරණයක් අරගෙන තීරණයක් කරන් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් තමුන්නාන්සේලා මෙච්චර කාලයක් හිටියා නම් කතානායකතුමා සද්ද නැතුව තමන්ගේ බලය නතර කරපු වෙලාවේ එහෙනම් ඒකම තමයි දැනුත් තමුන්නාන්සේට කරන්න වෙන. එහෙනම් පළවෙනි තැන ඉඳලා එන්න. ඒ කියන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශ්වකරුණු පත් කරන එක නතර කරා ශ්‍රේෂ්ඨාධිකරණය. අභියෝජනාධිකරණයට පත් කරන්න පුළුවන් එක කරන්නේත් නැහැ. හරි, ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අර කලින් තීන්දුව හරියට ක්‍රියාත්මක කරා නම් අද මේක කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේකත් කරුණා කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්න, පිළි අරගෙන වැඩ කරන්න. ඇක්ටිං නැත්තම් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා. වැඩ බලන නීතිපතිවරයෙක් පත් කරන්න පුළුවන් නම් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න බැරි ඇයි?
හොඳයි, බොහොම ස්තුතියි. අපේ
පොඩයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක අපි දැන් මෙතන අවසන් කරමු. මං කිව්වා අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වලට ගරු කරනවා. කැබිනට් එකේ සාකච්ඡා වුණේ නැහැ මේ සම්බන්ධයෙන්. මොකද කැබිනට් එක තිබුණේ විනාඩි 45යි. කැබිනට් එකට අයිති දෙයක් නෙමෙයි මේක. මේක ව්‍යවස්ථාදායක සභාවේ විධායකයේ කොටසක්. wait. දැන් දයසිරි ජයසේකර මගරු මන්ත්‍රීතුමාම එතුමායි කතා වෙති කිව්වා ව්‍යවස්ථාදායක සභාවේ තීරණේ පරිත්තමයි පත්කිරීම කළේ කියලා. එතකොට දැන් ඒක තහනම් නියෝගයක් දීලා තිනවනම් දැන් කතානායකතුමා දාවාම ඒක සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි. ඒක අපි ඒ පැත්තට බාර දෙමු.
දොලත්මැතුමත් අවසන් කළා. මේක අපි ඊළඟ
දරු යෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ සභාව තිබෙන්නේ අද අධිකරණ පරිවර්තන මේ පනත ගේන්න. දැන් මේ කාරණේ ගරු අධිකරණයේ තියෙන්නේ. ඇයි මේ සභාවේ කාලය ගත
කරන්නේ? අපි අනු කටයුතු. හොඳයි, එහෙනම් ප්‍රධාන වැඩ කටයුතු. ඔව් සභානායක මේ ආණ්ඩුව
මෙතන ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් රජයත් අධිකරණයට අපහසුතාවයකට පත් වෙන විදිහට කටයුතු කරනවායි කියන මතයක් හදන්න උත්සාහයක් කරනවා. අපි පැහැදිලිව කියන්න ඕනි ජනාධිපතිතුමා තමයි 21 ව්‍යවස්ථා සංශෝධනය ගෙනලා අධිකරණ ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි අපි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එක්තන එහාට කතා කරන්න දෙයක් නැහැ. මේක පැහැදිලිව දිගින් දිගට මේ කතාව එච්චරයි. දෙවෙනි කාරණාව ඊයේ මේ ස්ටේ ඔඩර්ස් තුනක් ගැන තිබ්බා. රජයේ මැදිහත් වුණා නම් ඒවට මැදිහත් වෙලා නවත්තන්න තිබ්බා. එකක් අර පළාත් පාලන පත්වීම් සම්බන්ධවත්, ඊළඟට වතුකම්කරුවන්ගේ පඩි සම්බන්ධව ස්ටේ ඔඩර්ස් දෙකක් තව දීලා තියෙනවා. හැබැයි දැන් උදේ වරුවම අපි කතා කරන්නේ පොලිස්පතිගේක. මේක මීට පෙරත් මං කිව්වා විපක්ෂයේ හැමදාම මේ පොලිස්පතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තෝෂුනේ පාතාලේ අය. ඒ අයට මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලේ. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දු. නැත්නම් අනිත් දෙක ගැන කතා කරන්න එපා. වතුකම් කරුවන්ගේ පැඩි ගැන කතා කරන්න එපා. ඒක කරු නියෝජකයන්. ඒ නිසා වැඩි තැනකට මේ රට ගෙනියන්න එපා කියන කාරණාව මතක් කරමින් මම
කියන්නේ. ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ 20 අංක 1-2 රාජ්‍ය මුල්ල කල්මනා කරන පනත් කැටපත් දෙවෙනි වර කියවීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ අංක 1 රාජ්‍ය මුල්ලේ කළමනා කරන පනත් කෙටුම්පත, අංක 2 ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කරනවා.
ගරු මන්ත්‍රී ආංශයෙන්
is a point of order with regard to the bills. Point of order, I will take the bills.
හොඳයි ඔබතුමා කියන්න.
ගරු නියෝජ කතානායකතුමනි දැන් මේ 52 ආර්ථික සංවර්ධන පනත රාජ්‍ය මුල්ල කල්පනා කරන පද්ද මේ 52 සම්බන්ධයෙන් විපක්ෂයේ අප්‍රසාදය ලෝබට යෝ ප්‍රසිද්ධ කිට්ටු දැන් පිටු ඉදිරිපත් කෙරුවනේ පරිවර්තන එතුමාට ගහ ගෑ නෑ බඩ කරන් දෙයක් නෑ හරි කොහොමරි කොහොමරි මේ 52 නෑ රයිට් යූ නෝ නෝ ලොට් ඔබතුමාලා වැරදි පැත්ත අල්ලගෙන නොමිනේෂන් නෑ හොදේ වැරදි පැත්ත අල්ලගෙන නොමිනේෂන් නෑ හරි මෙයා එතකොට ගරු නියෝජ කතානායකතුමනි මම කියන්නේ
ඔබතුමාලා විරෝධතාවය සඳහන්
කරන්න දැන් බලන්න මේ 52 ආර්ථික පරිවර්තන
ඔබතුමා විරෝධය සටහන් කරන්න අපි තාම මේතුමා ඉදිරිපත් කරන්න මොකද්ද කියලා තාම නෑනේ විවාදී ඉස්සරහට
යන්න මට වෙලා වෙන් කරලා තියෙනවා ඒකෙන් ගන්න
නෑ ඒක හරි වෙලා වෙන් කරන එක නෙමෙයි
I want to raise some රීති ප්‍රශ්න
ඔබතුමා රීති ප්‍රශ්න කියන්න
හරි දැන් මම කියන්නේ
වෙන කතා නැතුව රීති ප්‍රශ්න කියන්න
ආර්ථික පරිවර්තන පරතේ
හොඳයි
රජය ජාත්‍යන්තර මුල්ල අරමුදුලත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ ඉලක්කන් ටික ද ෆිගර්ස් ඇතුළත් කරලා තියෙනවා බබල් ෆිගර්ස් පොඩක් පොඩක් ඉන්නකෝ you can reply with you can reply එතකොට මේගොල්ලෝ උත්සාහ කරන්නේ අනාගත රජය මේගොල්ලගේ ප්‍රතිපත්ති වලට
හොඳයි ගරු මන්තුමා ඔබතුමා රීති ප්‍රශ්නයක් නෙමෙයි නගන්නේ ඔය වෙන කතාවක් කියන්නේ එනිසා විවාදය ආරම්භ කරන් ශාන්සේම සිංහ මැතිතුමා
ගරු කතානායකතුමනි මට දැනගන්න ඕනේ දැන් එතුමාගේ කාලේ දෙන්නේ එක ප්‍රශ්නයක් නෑ දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යා ලේඛන අපි මේකට අතුලත් කරා කියලා කියනවා මොනවාද අපි අතුලත් කරලා තියෙන සංඛ්‍යා ලේඛන කීයක් තියෙනවද ඒ වගේ කරුණු අපි අතුලත් කරේ කියලා කියන්නේ මොකද උත්තරයක් දෙන්නත් මම දැනගන්න බෑ මොකද්ද තමුන්නාංශ කියන්නේ කියලා
තමුන්නාංශ
දන්නේ නැහැ තමුන්නාංශ මොකද්ද කියන්නේ කියලා
මේක උසාවියක් නෙමෙයි මේ මෙයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මගේ තර්කේ මගේ ඉදිරිපත් කරන්නේ මේක උසාවියක් නෙමෙයි මම කියන්නේ ජාත්‍යන්තර මුල්ල අරමුදලත් සමග ඇති කරගත් ඉලක්කන් the figures calculations එක මේ පරතට ආර්ථික පරිවර්තන පත්‍රය ඇතුළත් කරලා තියෙන එක වැරදි මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ පරතට ඇතුළත් කෙරුවයින් පස්සේ අනාගත අපේ රජයකට ප්‍රශ්නයක් එනවා මොකද අපි පැහැදිලිව කියලා තියෙනවා අපි ජාත්‍යන්තර මුල්ල අරමුදල සමග අපි නැවතවරක් රීනෙගෝෂියේට් කරනවා මේ පරත එතකොට දැන් මේගොල්ලෝ හදන්නේ අනාගත ආණ්ඩුව අමාරුවේ දාන්න මේගොල්ලගේ ප්‍රතිපත්තිය ඇතුළත් කළ පරතක් ඉදිරිපත් කරුවාම අනාගත ආණ්ඩුවට ප්‍රශ්නයක්
එනවා නේද ගරුවන්තෝ පනත ඉදිරිපත් කරන් බලමු හඳයි බොහොමද පනත ඉදිරිපත් කරන අවස්ථාව දෙන්න ඔබතුමා අදහස් දක්වන්න ඊට පස්සේ ඔව්
නිරෝජ ප්ලීස්
මම කියන්නේ
රජය
ජාත්‍යන්තර අරමුදුලත් එක්ක ඇති කරගත් ගිවිසුම මේ පරතර දාඩක සම්පූර්ණ අශීලාචාර
ක්‍රියාවක්.
දැන් මේ ආණ්ඩුව තම හස්තුත ඉවරයි.
හරි ගරු මන්ත්‍රීවරයා හොඳයි.
එතකොට ආණ්ඩුව අස්සන්න
ඔබතුමා අවසන් කරන්න. ඔබතුමා අවසන් කරන්න. ඔබතුමා විරෝධතාවයක් ඔබතුමාගේ විරෝධතාවය සඳහන් කරන්න. දැන් විවාදය ආරම්භ කරන්න ශාන්සේ මසිංහ මැතිතුමා.
දැන් අවසාන වචක දානගතුමනි. මේක පණ ද ඉදිරිපත්
කරලා අපිට
කරුණු ඉදිරිපත් ගන්න
දෙන්න.
අවසාන වශයෙන් මම කියනවා දැන් ඇමරිකාවේ ජනාධිපති නොවැම්බර් මාසේ 20 වෙනිදාක ඉන්නවා. එතුමාට කියලා දෙනවා කිසිම පරදක් කොංග්‍රස් එකට ඉදිරිපත් කරන්න එපා. මොකද ਉਹ ඊළඟ සැරේ ඉල්ලන්නේ.
මේ
පරාජය වෙන ආණ්ඩුව.
හොඳයි බොහොම සිතේ ඔබතුමාට.
මේ වගේ
තීරණාත්මක
පරත් ඉදිරිපත් කරන්න අපේ ආණ්ඩුව අමාරුවටපත් කරන්න.
You
have no right. You have no right to include the IMF.
බොහොම සිතේ ඔබතුමාට. ශ්‍රේයන් සිංහ මහත්මයා ඔබතුමා
your committee chairman is not opposed. Your committee chairman
didn't oppose. Seance emathuma vivade aarambha karanna.
Propose you have accepted it.
Garu mantuma emathuma vivade aarambha karanna. Obathumata avasthawa obathumata minitu 30 ka kaalayak
thiyena. Ee sambandhayen ithama wedagath panatak ada parliamentary idiripat wenawa. Eka thamai rajya moolya kalamana karana panat ketum pata. E wage ma aarthika pariwarthana panat ketum pata. Dan garu niyojya kathanayakathumani මේ රට ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයෙන් නැවත රටේ ආර්ථික කළමනාකරණය නිවැරදි ආකාරයට සකස් කරලා ඒ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන පූර්වාදර්ශ අරගෙන වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරලා ඒ වගේම අපි බොහෝ කාලයක් විවිධ අවස්ථාවන්වල අපේ ප්‍රතිපත්ති වෙනස් කරා එහෙම වෙනස් කරන්නේ නැතුව ඒ ප්‍රතිපත්ති වල කන්සිස්ටන්සි එකක් තියෙන ආකාරයට රටේ මූල්‍ය පාලනය සහ සාර්වාර්ථික පාලනය නිවැරදිව ගෙන යාම සම්බන්ධයෙන් රජය දක්වන උනන්දුව සහ වැඩපිළිවෙල තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. දැන් කිරියල්ල අමතුමනි, now you can answer later if you have time. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට
ඔව් කියලා මොකද්ද ඔබතුමා
මේ නම කිව්වා?
ඔව් නම කිව්වට ඔබතුමා මොකද්ද කියන්නේ?
මේ තුමා ඉදා රට බංකොලොත් වෙනකම්ම කොටාපේ වැඩිව කතා කරේ ඔය වගේ.
හොඳයි රීති ප්‍රශ්නයන්නේ මේ. ඔබතුමා කතා කරා.
දැන් කතා කරනවා වර්තමාන ජනාධිපති නියෝජ්‍ය කතානායකතුමනි, දැන් කිරියල්ල මැතිතුමා අපිට කියනවා දාලා යන්න කියලා. ඇත්තටම ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අයින් වුණා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අයින් වුණා. විපක්ෂ නායකතුමාට තමයි අවස්ථාව තිබ්බේ ආණ්ඩුව අරගන්න. එතකොට විපක්ෂ නායකතුමා ආණ්ඩුව අරගන්නේ නැතුව මම නැවතත් මේ පාර්ලිමේන්තුවේ කීප සැරයක් කියපු කාරණාව මතක් කරනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් ඒ වගේම මහා බැංකුවේ අධිපතිතුමත් ආර්ථිකයේ තියෙන බරපතල තත්ත්වය පිළිබඳ පැහැදිලි කරාම එතුමාල්ලා එක බාර ගන්න දෝ පැනලා ගියා. ඒකේ බාර නොගැනීමේ ප්‍රධාන හේතුව මගේ මිත්‍ර හර්ෂ මන්ත්‍රීතුමා ටෙක්ස් කරලා තිබ්බා. ඒ කියන්නේ බාර නොගැනීම හේතුව නෙවෙයි සමා වෙන්න එක මම වැරදි කියපු විදිය. ඒ ආර්ථිකයේ තියෙන බර දුර්වල ආර්ථික අර්බුදයේ තියෙන ගැඹුර එතුමා එවලේ කියලා තිබ්බා. මේක ජයගත නොහැකි අභියෝගයක් කියලා. ඉතින් ඒ වෙලාවේ රට බාර ගත්තා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මෙතුමාට මේ විපක්ෂයට වෙලා කියව තවත් අවුරුදු පහක් විපක්ෂයට වෙලා කියවන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඊළඟට මේ මෙතුමල්ලා බාර නොගැනීම තුල මොකද ඇති වෙච්ච තත්ත්වය? බාර නොගැනීම තුල මොකද ඇති වෙච්ච තත්ත්වය ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මේ රට සිවිල් ක්‍රියාකාරීන් හැටියට හඳුන්වපු ත්‍රස්තවාදී කණ්ඩායමකට මේ රට ගොදුරක් බවට පත් වෙන්න තිබ්බ අවස්ථාව තිබ්බේ. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව ගිනි තියලා මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මුලින්ම ඉවත් කරලා මේ ත්‍රස්තවාදීන් හැටියට හැසිරෙන සිවිල් ක්‍රියාකාරීන් කීප දෙනෙක් මේ රටේ සම්පූර්ණ අනාගතය බාර ගන්න කියපු අවස්ථාවක්. එහෙම නැත්නම් ඊළඟ විකල්පය තමයි මේ රට හමුදා පාලනයක් යටතේ තියෙන ආණ්ඩුවක් මිලිටරි ගවර්න්මන්ට් එකක් ගන්න තිබ්බේ. ඉතින් මේ කාරණා දෙකම වගකීතු දේශපාලනඥයෙක් හැටියට නම් කණ්ඩායමක් හැටියට නම් රට ගැන කල්පනා කරන්න තිබා තමන්ගේ දේශපාලන ස්ථාවරය පැත්තක තියලා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්තා. එතුමාට නෙවෙයි මුලින්ම ඉල්ලීම ආවේ. අපි මේ මෙතුමා කියපේද්ද අපි දාලා ගියා. අපිට නැවත රට බාර ගන්න ඕනේ මෙතුමල්ලට තිබ්බ අවස්ථාව මෙතුමල්ලා දාලා දීපු හින්දා. ඒ හින්දා මේ රට ත්‍රස්තවාදී කණ්ඩායමකට පාලනය කරන්න තිබ්බ අවස්ථාවත්
එහෙම නැත්නම් හමුදා පාලනයකට යටත් වෙන්න තිබ්බ අවස්ථාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නතර කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි ආර්ථික දැක්මක් වෙත ගමන් කරා. එතන ඔබතුමා නිරන්තරයෙන් කියන කාරණාව තමයි ඔබතුමා ඇවිල්ලා මොලයක් නැති විදියට හැසිරෙන්නේ. ඔබතුමාගේ මොලේ පාවිච්චි කරන්න ඔබතුමා දන්නේ අනිත්‍යයට අපහාස කරන්න විතරයි.
මොලේ උඩ වාඩි වෙලා ඉන්නේ.
ඔබතුමා මොලේ පාවිච්චි කරන්නේ අපහාස කරන්න විතරයි. ඔබතුමාට වගකීම් අරගෙන මොලේ ක්‍රියා කරන්න ඔබතුමාට ඒ தத்துவය වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකක් තමයි මම කනගාටු වෙනවා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මේ පනත සම්බන්ධයෙන් පැහැදිලිව අධ්‍යයනය කළා නැහැ. මේ පනත සම්බන්ධයෙන් යම් කරුණක් අපේ මිත්‍ර හර්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා නම් ඒ ගැන අපිට සලකා බලන්න පුළුවන්. දැන් ඒ කමිටුවෙත් යෝජනාවක් තිබ්බා, ඔබතුමා පබ්ලික් කන්සල්ටේෂන් කරා. එතකොට අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සම්බන්ධ වුණා. එතකොට ඔබතුමා ඉන්ටරිම් පීරියඩ් එකක් පිළිබඳව කතා කරා, මාසික කාලයක් මදි කියලා. අපි ඒක සලකලා බලලා ජනාධිපතිතුමා බව කැබිනට් මණ්ඩලය අද අපි පාර්ලිමේන්තුවේ උදේ ප්‍රකාශයකුත් කරා. ඒක මාස 3ක් දක්වා දීර්ඝ කරන්න කටයුතු කරනවා ඉන්ටරිම් පීරියඩ් එක. ඉතින් එයින්න යහපත් යෝජනා තිබ්බොත් ඒ යහපත් යෝජනා පිළිගන්න අපි සූදානම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතේ ප්‍රධාන වශයෙන් කියවෙන කාරණාව තමයි අපි අර්බුදයකට ගියපු හේතුව නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම. අපි අර්බුදයකට ගියපු මූලික කාරණාව තමයි අපේ මූල්‍ය කළමනාකරණයේ තිබ්බ දුර්වලතාවය. දෙවැනි තවත් කාරණාවක් තමයි අපේ විදේශ සංචිත ප්‍රමාණය නිවැරදිව කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම. එදා පැවති මහබැංකු පනත් කැඩුම්පත තුල පවතින රජයට තමන්ගේ දේශපාලන මතය ක්‍රියාත්මක කිරීමට අවකාශයක් තිබ්බා. මහබැංකුවේ මුදල් ප්‍රතිපත්තිය වෙනස් කරන්න සහ ඒ මුදල් ප්‍රතිපත්තිය තමන්ට වාසිදායක ආකාරයට කටයුතු කිරීම. එතකොට ඒ හරහා රටට සිදුවෙන හානිය පිළිබඳව බලන්න කල්පනා කරේ නැහැ. මෙන්න මේ වගේ තිබ්බ හිදස්. ඊළඟට අපි ණය ගෙවීමට ඇති හැකියාව. දැන් අද මේ අර්බුදයේ මූලිකම ප්‍රශ්නේ තමයි අපිට ණය ගන්න බැරි වුණා. අවසානයේ usable reserves මිලියන 20කට වැඩුණා. එකදසම හතරක අපි තියෙනවා චීනය සමග ඒ swap එක තියෙනවා. ඊට අමතරව පාවිච්චි කරන්න පුළුවන් සංචිත ප්‍රමාණය මිලියන 20කට වැඩුණා. ඒකත් එක්ක තමයි මේ අර්බුදයේ මූලික වශයෙන් නැති වුණේ. එතකොට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ අර්බුදය නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම. දැන් මේ මොනාටද මේ විරුද්ධ වෙන්නේ? මේ විරුද්ධ වෙන්නේ ප්‍රධාන කාරණා තුනකට. එක, මේ ආර්ථික පරිවර්තන පනත් කැටුම්පත කියනවා මේ රටේ ණය ප්‍රමාණය 2032 වෘද්ධ වෙද්දී 95% පල්ලහ මට්ටමකට ගේන්න ඕනේ රාජ්‍ය ණය ප්‍රමාණය. 2022 අවුරුද්දේ 128% පැවති දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% පැවති රාජ්‍ය ණය ප්‍රමාණය ප්‍රමාණිකූලව 2032 අවුරුද්ද වෙද්දි 95% පල්ලහට අරගෙන එන්නේ. ඊළඟට දළ මූල්‍ය අවශ්‍යතාවය gross financing need එක 2022 අවුරුද්දේ කරු නියෝජ්‍ය කතානායකතුමනි 34.6% දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඒ ප්‍රමාණය 2032 අවුරුද්ද වෙද්දී 113ට වඩා අඩු ප්‍රමාණයකට අරගෙන ඉන්න. ඊළඟට අපේ රටේ විදේශීය ණය සේවාකරණය. විදේශීය ණය සේවාකරණය 2022 අවුරුද්දේ දළදේශීය නිෂ්පාදිතයෙන් 109.6%. ඒ ප්‍රමාණය 2027-31 කාලය අතරතුර 104.5% ප්‍රමාණයට වඩා අඩු වීම. මෙන්න මේ කාරණා තුන විපක්ෂයක් විරුද්ධ වෙන්නේ ඇයි? ඇයි විපක්ෂයක් විරුද්ධ වෙන්නේ? සමස්තයක් හැටියට ගත්තොත් මේ පනත් කෙඩුම් පතනම විපක්ෂය විරුද්ධ වෙන්නේ අපේ රටේ ප්‍රථම වතාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ සාර්වආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් නීති රාමුවක් හැදෙන හැම ආණ්ඩුවක්ම වගකීමක් තියෙනවා මෙන්න මේ නීති රාමුව ඇතුළ කටයුතු කරන්න. මේ නීතිය රාමුව ඇතුළ කටයුතු කරාම ඇති වෙන තත්ති මොකද්ද? රටේ නැවත කිසිම දාක මේ රටේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට තීන්දුව කරන්න වෙනවා රජය, එහෙම නැත්නම් විපක්ෂය මේ අයට අවශ්‍ය අපි ඇතුළු. අපේ බලය පවත්වා ගන්න ඕන දේශපාලන තීන්දුව ගන්න, දේශපාලන රැකවරණය ගන්න, මෙන්න මේ කියන ආර්ථික අර්බුදය නැවත ඇතිවීමට අවශ්‍ය මාර්ගයක් රටේ හදන එකද, දේශපාලන අවශ්‍යතාවය රටේ රීති රාමුව ඇතුලේ නැවත ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමද, මෙන්න මේ දෙක තමයි අපිට දෙන තීන්දුව. අපි පාඩම් ඉගෙන ගත්ත රටක් හැටියට ඉස්සරහට යන්න ඕනි. අපි ඉතිහාසයේ අඩුපාඩු ඇති වෙලා තියෙන රටක්, මෙන්න මේ අඩුපාඩු ටික නැවත ඇති නොවෙන්න අපි කටයුතු කරන්න ඕනි. ඊළඟට අපි කතා කරනවා මේ පනත් කැටුම් පද තුල රටේ ආර්ථික වර්ධන වේගය. අපි 5% ඉලක්කයක් ආර්ථික වර්ධන වේගය තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල තුල අපේ ඉලක්කය නීතියේ හැටියට 5% මේක 7% දක්වා වැඩි කරගන්න. මේ ප්‍රමාණය දක්වා වැඩි කරොත් විතරයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අනාගතය බාරගන්න ඉන්න අපේ පරම්පරාවටත් ඉදිරි පරම්පරාවටත් රට පිළිබඳව බලාපොරොත්තුවක් ඇතුව අර අපි සංසන්දනය කරන වෙනත් සංවර්ධිත රටවල්, එහෙම නැත්නම් ගොඩනැගිච්ච රටවල්, එහෙම නැත්නම් අපි ආස කරන රටවල් පිළිබඳව කතා කරන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අර්බුද හැම රටකම ඇති වෙනවා. අපේ රටෙත් ඇති වුණා. අපේ රටේ ඇති වුණා මොකද කරේ? එක පැත්තකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ අදේ පක්ෂ කණ්ඩායම් දෙකම ඔවුන්ට බලය දෙන්න කියලා මහජනතාවට ගිහිල්ලා කියනවා. මේ කණ්ඩායම් දෙකම මේ අර්බුදය වැඩි කරා, මේ අර්බුදය වැඩි කරා. මේ අර්බුදය වැඩි කරන්න හේතුව වුණේ මොකද්ද? රටේ අර්බුදය වුණේ විදේශීය සංචිත ප්‍රමාණය දිගින් දිගටම දිගින් දිගටම කඩා වැටීම. මේ අය මොකද කරේ? විදේශීය සංචිත වැඩි කරගන්න තිබ්බ ප්‍රධාන මාර්ග දෙකම අහුරන්න කටයුතු කරා. මේ රටේ සංචාරකයන්ට සංචාරය නොකරන්න පුළුවන් පරිසරයක් රටේ හදන්න මේ දේශපාලන කණ්ඩායම් කටයුතු කරා. ඊළඟ එක මේ අය ප්‍රසිද්ධිය ඇවිල්ලා කිව්වා මාසිකින් රට වැටෙනවා, ඔයාලා විදේශගත සමිතියන් හැටියට විදේශගත ප්‍රේෂණ විදේශිකයන්ගේ ප්‍රේෂණ බැංකු පද්ධතිය තුලින් එවන්න එපා කියලා රට කඩා වැටුණා. අඩුම ගානේ මේ රට කඩා වැටුණාට පස්සේ මේක කඩා වැටෙන දේශපාලන යාපත්‍රය ක්‍රියාත්මක කරපුවා රට බාර ගන්න. අපි තමයි IMF යන්න කියලා ඉස්සෙල්ලම කිව්වේ, කිව්වට හරියන්නේ නැහැ. එහෙම කිව්වට IMF යෝජනාවලියේදී ඒකට විරුද්ධ වෙනවා. ණය ප්‍රතිඔගතකරණයේ අත්‍යවශ්‍ය වෙද්දී ඒකට ගෙන යෝජනාවලියට විරුද්ධ වෙනවා. ඊළඟට IMF එක යෝජනා කරලා තියෙන අපි ජාත්‍යන්තරත් එක්ක ඇති එකඟතාව තුළ නීති රාමුවක් හදද්දී ඒ රාමුවට විරුද්ධ වෙනවා. මොකද්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? මොකද්ද ඔබේ අවශ්‍යතාවය? අපිට කියන්න, ඔබේ දේශපාලන පැවැත්මක් තියෙන්නේ රටේ ආර්ථික පැවැත්ම සහ මේ රටේ යහපත් පාලනයක් තිබොත් විතරයි. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දැක්කා එක වෙලාවක මේ විපක්ෂ කණ්ඩායම් යෝජනා කරනවා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? මේ රජයේ ඉදිරිපත් කළා තියෙන ආර්ථික ප්‍රතිපත්තිය වෙනත් වචන වලින් ඒ ආකාරයටම ප්‍රවසි. වචන විතරයි වෙනස් වෙන්නේ, අදහස එකයි. දැන් අපි මේ පරත් කැටුම් පද තුල කියනවා කොහොමද ශ්‍රම බලකාය වැඩි කරගන්නේ? ශ්‍රම බලකායේ තියෙන අවස්ථාවන් පුළුල් කරගන්නේ. එතකොට තමයි මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ගන්න පුළුවන්, තමන් බලාපොරොත්තු වෙන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපට එන්නේ ජනාධිපතිතුමා නිතන්තරයෙන් කියන කාරණේ තමයි අපි නැවත ආනයනය මතම පදනම් වෙච්ච ආර්ථිකයක් ප්‍රවර්ධනය කරොත් අපේ කඩා වැටීම තවත් අවුරුදු 5-10ක් ඇද්දී ඇති වෙනවා. මේ පැහැදිලිවම කියනවා කොහොමද අපි අපනයන ආර්ථිකයක් වෙත ගමන් කරන්නේ, කොහොමද අපනයන වැඩි කරගන්නේ. අපනයන ප්‍රමාණය GDP එකෙන් 60% දක්වා 2040 වෙද්දී වැඩි කරගන්නේ කොහොමද? 25% දක්වා 2025 වෙද්දී වැඩි කරගන්නේ කොහොමද? ඊළඟට ආයෝජන එකක් අපි ආයෝජන වලට හිතකර පරිසරයක් මේ පරතහර නිර්මාණය වෙන අලුත් ආයතන බිහි වෙනවා. දැනට ආයෝජකයන්ට ආයෝජනය කිරීමට තියෙන බාධා සියල්ලම පහේ ඉවත් වෙනවා. ඒ බාධා ඉවත් වෙලා රට සුදුසු ආයෝජන ලබා ගන්න පරිසරයක් වෙනවා. ඊළඟට දැනට කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ GDP එකෙන් 1.6% තියෙන ආයෝජන ප්‍රමාණය කොහොමද අපි 5%ට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා 2030 වෙද්දී අරගෙන යන්නේ? ඊළඟට අපිට ඉතාම වැදගත් වෙන්නේ අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය. ප්‍රාථමික ගිණුමේ ශේෂය තුළ තමයි අපිට තීන්දු කරන්න වෙන්නේ. අපිට මේ පොලිය ගෙවන්න පුළුවන්ද? අපිට ඩෙට් සර්විසින් කරන්න පුළුවන් ආදායම් වියදම් කළමනාකරණයක් අපේ තියනවද? එතකොට ප්‍රාථමික ගිණුමේ ශේෂය පිළිබඳව සඳහන් වෙනවා. කොහොමද අපි මේ ප්‍රයිමරි බැලන්ස් එක පොසිටිව්ව 2% පවත්වාගෙන යන්නේ? දෙකට වඩා වැඩි ප්‍රමාණයක් 2021 ඉඳලා පවත්වාගෙන. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙන්නේ ලබන අවුරුද්ද වෙද්දී මේ රටේ ප්‍රයිමරි බැලන්ස් එක ප්ලස් එකක් බවට පත් කරලා, දැනට මේක ප්ලස් වෙලා තියෙනවා, නමුත් 2.5% වඩා වැඩි ප්‍රමාණයකට අරගෙන යන. මේ තත්ත්වය කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ? ඊළඟට රාජ්‍ය ආදායම අපි කඩා වැටෙන එක හේතුවක් තමයි රාජ්‍ය ආදායම 8.3% වැඩුණා. ඒ වෙලාවේ බදු කපහැරීම් වලට මේ විපක්ෂයේ දිරින් දිගටම කතා කරා විරුද්ධව. එතකොට රාජ්‍ය ආදායම කඩා වැටුණා. ඒ කඩා වැටීම තුළ අපිට අත්‍යවශ්‍ය සේවාවන් ජනතාවට ලබා දෙන්න බැරි වුණා. ආනයනය කරන්න පාසුකම් ටික ලබා දෙන්න බැරි වුණා. අපි මේ පණතෙන් යෝජනා කරන්නේ මොකද්ද? අපේ 2026 වෙද්දී අපේ රටේ රාජ්‍ය ආදායම 15% මට්ටමකින් එහා අරගෙන යන එක, ඊළඟට වැඩි පෞද්ගලික අංශයේ දායකත්වයක් කොහොමද අරගන්නේ කියන එක. ඉතින් මේ වගේ කාරණා තමයි තියෙන්නේ. ඊළඟට දිලිදුකම, මේ වෙනකොට COVID-19 අර්බුදයත් එක්ක, ආර්ථික අර්බුදයත් එක්ක 26% දක්වා අපේ රටේ දිලිදුකම වැඩි වෙලා තියෙනවා. දිලිදුකම වැඩි වෙලා මේ පනත හරහා අපි ඉලක්කයක් දෙනවා, නිශ්චිත ඉලක්කයක්. 2027 වෙද්දී අපේ රටේ දිලිදුකම 15% දක්වා අඩු කිරීමක්, 2035 වෙද්දී 10% දක්වා අඩු කිරීමක්. එතකොට හැම රජයක්ටම, මේ පවතින ජනාධිපතිතුමා රජය ඇතුළු හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය නිශ්චිත ඉලක්ක සහිත රාමුව තුළ කටයුතු කරන්න. අවසානයේ ජනතාව පීඩාවට පත්වීම වැළක්වෙනවා. ඉතින් ඒකට විරුද්ධ වෙනවා නම් කවුරු හරි එයාගේ එකම අරමුණ තමයි අර මම කිව්වේ. එකක් මෙතෙක් අපි කරගෙන ආපු හොඳ ප්‍රතිසංස්කරණ සියල්ල ආපස්සට හරවන එක, රාජ්‍ය ආදායම කඩාවැටෙන එක, සංචිත ප්‍රමාණයට දේශපාලන ඇඟිලි ගැහිම් කරන්න අවශ්‍ය මහ බැංකු පනත නැවත සංශෝධනය කිරීම, ඊළඟට මේ කිසිම වගකීමක් නැතුව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය කිරීම, මේවා නම් අවශ්‍ය මේ පනතට විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර එවලේ වගේ කමිටුවේ ආපු යෝජනා වගේ සාධනීය යෝජනා තියෙනවනම් ඒ යෝජනා රජයට ඉදිරිපත් කළා ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඉතාම වැදගත් පනත, මේ පනත් කැටුම්පත තුළ මේ රට නැවත අර්බුදයකට නොයෑමට අවශ්‍ය නීති රාමුව සකස් කරනවා. අපේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි මේ පළවෙනි අර්බුදය නෙවෙයි, ගැඹුරුතම අර්බුදය වුණත් 2022 ආව අර්බුදය පළවෙනි අර්බුදය නෙවෙයි. අර්බුද කිහිපයක් අපේ රටේ ඇවිල්ලා තියෙනවා. අර්බුදයක් ආවහම අපි ආර්ථික ස්ථායීකරණයක් වෙනුවෙන් වැඩසටහනකට යනවා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදවලත් එක්ක. ඒ අර්බුදවලට ගිහිල්ලා යම් ස්ථායීකරණයක් ඇති වෙච්චි ඒ ඔක්කොම ප්‍රතිසංස්කරණ වලට පයින් ගහලා ආපහු තමන්ට අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන දේශපාලන තීන්දුව. ඊළඟට අපි මේ විදිහට කරපු හින්දා 16 වතාවකුත් නේ 17 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදවලට ගියා. මේ යෝජනා කරන්නේ 18 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. මම දන්නේ 18 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් අඩුම ගානේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් හැකියාවක් තියෙවිද කියලා අපි නැවත අපේ නයිමියන්ට එක් ඇති කරගත් එකඟතා කඩාවැට්ටවීම තුළ ඔවුන්ට නැවත මැදිහත් වීමක් කරන්න පුළුවන් වේද අපේ රටට කියලා. ඒ විශ්වාසය අපි දිගින් දිගටම විදවැට්ටුවාම ඒ හින්දා මේ පනතට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මේ රටේ නිවැරදි මූල්‍ය පාලනයක්, ඉලක්කගත පාලනයක්, එවැගේම විනිවිද භාවයක් තියෙන පාලනයක්, මේ මූල්‍ය පාලනයට පාලනය තහවුරු කරන්න පනතක් අරගෙන එද්දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, මෙතුමා කිව්වා ඒ පනතට විරුද්ධයි කියලා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට තමුන්වහන්සේලා විරුද්ධයි කිව්වා. පුළුවන්ද මෙහෙම විරුද්ධ වෙන්න? මට බාධා කරන්න එපා. ගරු කතානායකතුමනි, මට බාධා කරන්න එපා. ඕනේ වඩත් වඩා වෙලාව කෑවා මේ පාර්ලිමේන්තුවේ. මට බාධා කරන්න එපා. ඊළඟට මම නම කිව්වේ නෑ. ඔයා මේ ඔබතුමා හැම තොප්පියම දාගන්න එපා.
ඔබතුමාට ඊළඟ කතාව තියෙනවා.
ඔබතුමා හැම තොප්පියම දාගන්න එපා. එතකොට නිවැරදි මූල්‍ය පාලනයක් වෙනුවෙන් පනත් කැටුම්පතක් අරගෙන ඒක අන්තර්ජාතික වශයෙන් පිළිගන්න ක්‍රමවේදය තුළ නම් මේ පනත් වැටුම්පත අරගෙන එන්නේ. අපේ රටේ විපක්ෂය ඇයි ඒකට විරුද්ධව ඡන්ද දෙන්නේ? ඔවුන් තනි කරම කරුන් නියෝජ්‍ය කතානායකතුමනි කුහකත්වය සහ ඊර්ෂ්‍යාව තුළ දේශපාලනය කරනවා එතන. ඊළඟට මේ රටේ ආර්ථිකය පරිවර්තනය කරන්නේ මේ පනත් සියල්ලටම විරුද්ධ වෙලා මේ ආර්ථික පරිවර්තන පනත් කැඩුම් පත්‍රයට විරුද්ධව ඡන්ද දීම පුදුමයක් හැටියට මම දකින්නේ නැහැ. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණේ මම කියන්න ඕනේ. අපේ රටේ බලයේ ඉල්ලන කණ්ඩායම් මොකද්ද කියන්නේ? ඒ අය කියන්නේ ඔවුන්ට බලය දෙන්න ඔවුන්ගේ ආර්ථික කළමනාකරණය හැටියට හඳුන්වන්නේ කළු සල්ලි සුදු කිරීම. කරු කතානායකතුමනි බරපතල කාරණයක් මේක. කළු සල්ලි සුදු කිරීම මනි ලොන්ඩරි. I don't know whether you also agree on that, but the answer in your speech, don't take my time, please. කරු නියෝජ්‍ය කතානායකතුමනි ලෝකයේ FATF ආයතන තියෙනවා. ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එක තියෙනවා. ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එක තමයි රටක මූල්‍ය විනය සම්බන්ධයෙන් එක පැතිකඩක් විශේෂයෙන්ම ඔවුන් අවධානය යොමු කරන්නේ මනි ලොන්ඩරි ඇන්ඩ් ෆයිනෑන්සිං ෆෝ ටෙරරිසම් ඇක්ටිවිටීස්. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් යෙදවීම. එතකොට මේ ආයතනය මට මතකයි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ අපි ග්‍රේ ලිස්ට් එකට ගියා. එහෙම ග්‍රේ ලිස්ට් එකට ගියාම අපි නෑ ඔගලගේ කාලේ ගියාම හරි කොහොම හරි ගියානේ ග්‍රේ ලිස්ට් එකට ආපහු යවන්නද මේ හදන්නේ? ග්‍රේ ලිස්ට් එක නෙවෙයි බ්ලැක් ලිස්ට් එකට යවන්න හදන්නේ මේ. අමින් මම දැක්කේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂයක් යෝජනා කරන ඔවුන්ට බලය දුන්නොත් ඔවුන් කළු සල්ලි සුදු කළ ආර්ථික කළමනාකරණය කරනවා කියලා. අමින් you all will have to abolish. You all will have to abolish the FIU of the central bank. Financial ෆයිනන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එක ඔබතුමාලගේ කාණ්ඩයක් හැටියට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මං කියන්නේ විපක්ෂයේ ආණ්ඩුවේ නෙවෙයිනේ. ෆයිනන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එක අයින් කරන්න වෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි කොහොමද රටක් මෙහෙම පාලනය කරන්නේ? ඊළඟට මුළු ලෝකෙම මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදය වෙනුවෙන් අරමුදල් සැපීමට විරුද්ධව කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ කණ්ඩායම් කියනවා අපි එය ප්‍රවර්ධනය කළා පෝෂණය කරනවා කියලා. නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව තමයි රටේ අපේ රට ජාත්‍යන්තර වශයෙන්ුත් රටේ ජනතාවගෙනුත් ඇහුවොත් ඔවුන් විශාල වශයෙන් අවධානය යොමු කරන්නේ කොහොමද වංචා හා දූෂණය නැති කරන්න කියන කාරණා. මේ රටේ වංචාව හා දූෂණය නැති කරන්න අවශ්‍ය ශක්තිමත් නීති රාමුව මේ රටේ හඳුන්වලා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කියන එක ඉතාම ගෞරවයෙන් මේ සභාවට මතක් කරන්න ඕනි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය අල්ලස්සා දූෂණ කොමිසම සියෝබක් එකට ඒ අවශ්‍ය සම්පත්තික දීලා ඔවුන්ට තවදුරටත් ස්වාධීනත්වය අවශ්‍ය නම් ඒකත් ලබා දෙන්න කටයුතු කරලා ඔවුන්ට අවශ්‍ය ටෙක්නිකල් අසිස්ටන්ස් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් රජයේ මැදිහත් වීමක් අවශ්‍ය නම් ඒකටත් අපි සහයෝගය දීලා මේ සියබොක් එක වැඩියෙන්ම ශක්තිමත් කරන්න කටයුතු කරේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කියන එක ඉතාම ගෞරවෙන් කියන්න ඕනි. ආණ්ඩුවට විරුද්ධව චෝදනා ඇති එක එක්කෙනාගේ දේශපාලන මතය අනුව. නමුත් හොඳ දේ හොඳයි කියන සූදානම් වෙන්න මම අවසාන කරනවා කෙටියෙන් මේ කාරණේ කියලා. මම ඔබතුමාලගෙන් අහන ඔබතුමාලා දැවැන්ත විවේචනයක් මේ රජයට එල්ල කරනවා. දැවැන්ත විවේචනයක් මේ රජයට එල්ල කරනවා. මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් අහන්නේ ගරු මූලාසනානුවර මන්ත්‍රීතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ උද්ධමනය 70%කට ගියා. මේ රටේ උද්ධමනය 70%කට ගියපු අවස්ථාවේ රට බාරගන්න බෑ කියලා පලා ගියපු අය අද මේ රටේ උද්ධමනය 102.2%ට අඩු වෙලා තියෙන අවස්ථාවක රජයට ඇඟිල්ල දික් කිරීම කොතෙක් දුරට සදාචාරාත්මකද? 70%ක උද්ධමනයක් තිබ්බනම් මේ රටේ ජනතාවගේ ආදායමට මොකද වෙන්නේ? තමන් උපේන දෙයට මොකද වෙන්නේ? ඔබට මතකයි මේ රටේ ජනතාව එකක් වින්දා. අද විපක්ෂ නායකතුමා නිරන්තරයෙන් හඳුන්වන ආජෙන්ටිනාව මල්ටිපල් ඩිෆෝල්ට්ස් වලට ගියා. ආජෙන්ටිනාව කරු නියෝජ්‍ය කතානායකතුමනි 275 උද්ධමනය. ඔබට හිතා ගන්න පුළුවන් නේද 70%ක උද්ධමනයක් රටේ තියෙද්දී ඇතිවෙච්ච අපහසුතා සියයට දෙසියත් මාකුද්දමනයට ගියොත් කොහේකින් තත්ත්වයක් එයිද කියලා. හැබැයි අද සියයට දෙකක මට්ටමකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක අගය කරා. කළු සල්ලි සුදු කරන්න යෝජනා කරන තමුන්නාසලගේ විපක්ෂ මේ රටට විදේශීය ප්‍රේෂණ නිවැරදිව බැංකු ක්‍රමය මත එවන්න එපා කියලා යෝජනා කරපු මේ විපක්ෂ කළුකඩේ මිල 420 ඩොලරේ රුපියල දරණයට සාපේක්ෂව නිල මිල 367. අද මේ අය කනගාටුවෙන් ඉන්නවා රුපියල් 300ක මට්ටමක විදේශ විනිමය මේ රටේ ස්ථාවර වීම ගැන කතා කරමු. අපේ රටේ රාජ්‍ය ආදායම 11% ඉක්මව මට්ටමකට ගිය අවුරුද්දේ ගියා. අපි බලාපොරොත්තු වෙනවා 12% ඉක්මවන්න මේ අවුරුද්දේ. ඒ හරහා කිසිම බාධාවකින් තොරව මහජනත සේවාවන් අද රජයට සපයන්න පුළුවන් වෙලා තියෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප් දෙවීම හර්ෂ මන්ත්‍රීතුමා හොඳටම මේක දන්නවා. ග්‍රීස් වල ඇති වෙච්ච තත්ත්වය තුළ ස්ටිල් දෙය නොට් රිකවර්ඩ් ෆුලි. ග්‍රීස් වල 50% අපහැරියා. වැටුප් කැපුවා. විශ්‍රාමිකයන්ගේ අරමුදල් කැපුවා. අපි ඒක කරේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක අගය කරන්නේ. වැරදි තියෙනවා නම් පෙන්වන්න. වැරදි තියෙනවා නම් අපේ සංචිත ප්‍රමාණය. මම කිව්වා යූසබල් රිසර්ව්ස් ඇමරිකාන් ඩොලර් මිලියන 20යි. අර ස්වප් එකත් එක්ක 1420යි. අද සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.6කට වැඩි වෙලා තියෙනවා. අපි ආනයන සීමා සියල්ල ඉවත් කරලා තියෙනවා වාහනවල හැර. අපි අගෝස්තු මාස ලබන මාසයේ වාර්තාව ඉදිරිපත් කරනවා කොහොමද සම්පූර්ණ නිදහස් වීම සිදු වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ හැම කෙනාම බලාපොරොත්තු වෙන පෞද්ගලික වාහන ආනයනය කිරීම 2025 පළවෙනි කාර්තුව තුළ ලබා දෙන්න. ඒකට හේතුව අපි ඒ සලස්ම ක්‍රියාත්මක කරන ආර්ථිකය වර්ධනය වෙලා විදේශ සංස්ථාවලට බලපෑමක් ඇති නොවෙන්නත් ඒ හරහා ණය සේවාකරණයට බාධාවක් ඇති නොවෙන්න සහ ආනයන වලට බාධාවක් ඇති නොවෙන්න ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩි 4ක් අමතරව දෙන්න කරුණාකරලා ආණ්ඩු පක්ෂ පැත්තෙන්. ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ආර්ථිකයේ පුළුල් වීම 2022 අපිට ඇඟිල්ල දික් කරා. අපි ඒ චෝදනාව පිළිගත්තා. ආර්ථිකය හැකිලිච්ච ප්‍රමාණය 7.8%. 7.8%කින් හැකිලිච්ච ආර්ථිකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් ජනාධිපති ධූර කාලය සම්පූර්ණ කරද්දී 2024 පළවෙනි කාර්තුව වෙද්දී 5.1% දක්වා වර්ධනය වෙලා තියෙනවා. පොලි අනුපාතයන් දිගින් දිගටම අඩු වෙලා තියෙනවා. රජය දේශීය වෙළඳපොලෙන් පොලියට ගත්තා භාණ්ඩාගාර බිල්පත් වලින් 30%කට වඩා වැඩි පොලියක් ගෙවලා. මේ රටේ ජනතාවට සිදු වුණා ණයක් ගද්දි 28-29% දක්වා ගෙවන්න. අද ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා 10-12%. ඒ වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 30කුත් අපේ මහ භාණ්ඩාගාරයෙන් තවත් බිලියන 20කුත් යොදලා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 50ක ප්‍රමාණයක් අඩු පොලි පහසුකම් යටතේ 7.5-8.5 අතරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා විශේෂයෙන්ම පාරක ප්‍රාග්ධනයේ හැටියට. එයින්ද ආර්ථිකය වැටිලම තියෙන අවස්ථාවේ ආර්ථිකය ස්ථාවර වෙලා තියෙන අවස්ථාවේ ලබා දෙන්න පුළුවන් පහසුකම් ඉල්ලලා විපක්ෂ විරෝධතා එල්ල කළා රජයට විරුද්ධව. හැබැයි අපි මේ හැම අවස්ථාවකදීම කිව්වා අපිට කාලයක් අවශ්‍යයි. අපි නිශ්චිත කාල රාමුවක් තුළ වැඩ කරන්නේ. මෙන්න මේ නිශ්චිත කාල රාමුව තුළ ඒ අවශ්‍ය ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරනවා කියලා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද විදුලි බිල සම්බන්ධයෙන් අද ඉන්ධන මිල සම්බන්ධයෙන් රට ඕනෑම කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන්. විදුලි බිල නම් මාස 3ක් ඇද්දි අඩු වෙනවද වැඩි වෙනවද කියලා ඒ සියලු ලේඛන අද ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඕන කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන් ඉන්ධන මිල වැඩි වෙනවද අඩු වෙනවද මාසයක කියලා. මොකද රජයට බරක් නොවි විශේෂයෙන්ම දුප්පත් අයට වැඩියෙන් සහනය දීමටත් පොහොසත් අයට දුප්පත් අයට දෙන සහනය එක හා සමානව ලබා දීම වළක්වන්නත් රජය මේ පිරිවාය මත පදනම් වෙච්ච මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරනවා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ ඔක්කොම කරගෙන ගිහිල්ලත් අපි මේ රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් අස්වසුම ලබා දෙන්න රුපියල් 205ක බිලියන 205ක මුදල් ප්‍රමාණයක් වෙන් කරා. ඉතාම විනිවිද භාවයක් තියෙන රජයේ නිලධාරීන් ඒ අදාළ දත්ත සහතික කරලා ලබා ගන්න ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ පළවෙනි අවුරුද්දේ යම් දුර්වලතා තිබ්බා. ඒ දුර්වලතා අපි සකස් කරගත්තා. දෙවෙනි අවුරුද්දට ගරු හර්ෂ මන්ත්‍රීතුමා ආශ්වාසම ක්‍රියාත්මක වීම සහතික කිරීම ආරම්භ වෙලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ මේ සහතික කිරීම ප්‍රමාද වුණොත් අපිට අභියාශරාවලට විරෝධතාවලට කාලයක් ලබා දෙන්න තියෙනවා. ඊළඟට ලක්ෂ 24ක් දක්වා දිලිදුකම වැඩි වීම නිසා මේ පවුල්වලට මේ දුප්පත් අයට සහනාධාරය ලබා දෙන්න තියෙනවා. මේ සහතික කිරීම රජයේ නිලධාරීන් ප්‍රමාද කරොත් මේ රටේ අහිංසක අසරණ දුප්පත් අයට සහනාධාරය ලබා දීමත් ප්‍රමාද වෙනවා. මම බැලුවා අද වෙනකොට මේ වැඩ කටයුත්ත ආරම්භ වෙලා තාම නිල වශයෙන් ආරම්භ වෙලා දවස් 4යි. හැබැයි ගිය සතියේ ඉඳලා මේ ආරම්භ කරලා සිදු කරගෙන යන ප්‍රාදේශීය ලේකම්තුමාලා තුමියන්ලත් ඉන්නවා. හැබැයි තවම අලුතෙන් ලැබිච්ච ඇප්ලිකේෂන් 450,000 සහතික කිරීමේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 100.1% සම්පූර්ණ වෙලා තියෙන මුළු රටේම. අපිට මේ ලක්ෂ 4,000 සහතික කිරීම ලබා දුන්නොත් ලබා දීලා සති දෙකක් ඇතුළත අපිට විරෝධතා සහ අභියාචනා නැති කණ්ඩායම් වලට ඒ අයට මේ ක්‍රමය තුළ මුදල් ලබා දෙන්න පුළුවන්. ඒක මුදල් තියෙනවා. අපි ඒ මුදල් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් රජයට, ඇමතිවරයාට, මන්ත්‍රීවරයෙකුට තීන්දුව කරන්න බෑ කාටද ලැබෙන්නේ නොලැබෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ යාවත්කාලීන වෙච්ච අනික් රටවල් අනුගමනය කරන හොඳ ක්‍රියාමාර්ග අපි රටක් හැටියට අනුගමනය කරනවා. මෙන්න මේ අනුගමනය ක්‍රියා කරන ක්‍රියාමාර්ග සහතික කිරීම තමයි මේ පනත් කෙටුම්පත් තරහා සිදුවෙන්නේ. අපි මේ පරිවර්තනය මේ රටේ සිදුවෙන්න ඕනේ. මේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත එක පරිවර්තනයක්. හැබැයි සමස්ත පරිවර්තනයක් මේ රටේ සිදුවෙන්න ඕනේ. ඒ හින්දා තමයි අද මේ පරිවර්තනය වෙනුවෙන් මේ පනත් කෙටුම්පත් දෙක හැර පනත් අනපනත් 60කට වඩා වැඩි ප්‍රමාණයක් ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්. වෙනත් මේ 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 වංචා දූෂණය වැළක්වීම වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ සියල්ල වෙනුවෙන් පරිවර්තනය වෙනුවෙන් අපි පනත් 60කට වඩා ගෙනල්ලා අද මේ ඉතාම වැදගත් මේක තීරණාත්මක පනත් කෙටුම්පත්. මේ රටේ අනාගතය තීන්දුව කරන පනත් කෙටුම්පත්. සමහර අය කියනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ගත්තොත් එහෙම ක්‍රියාත්මක කරන්න බැදිලා නැහැ කියලා. ඔවුන් බැදිලා නැහැ කියන්නේ ඔවුන් බලයට ඇවිල්ලා දවස් 14ක් යද්දී දවස් 22ේ තත්ත්වය මේ රට රැජි වෙනවා. අනික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ තත්ත්වය වෙනස් කරන්න කිසිම ඉඩක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඒකට රාමුවක් තියෙනවා. ඒ රාමුවෙන් පිට ගිහිල්ලා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉටු කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකද ඒ අයත් මේ රටේ දේශපාලඥයන්ට වඩා රටේ ජනතාව සහ ඔවුන්ගේ සමාජික රටවල් පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඒ හින්දා මේ බොරු කියලා ජනතාව රැවට්ටවීම වැළකිනවා මේ නීති රාමුව ඉදිරිපත් වීමත් එක්කම අවසන් කරනවා. අවසන් තප්පර 30. මේකට විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව ජනාධිපති වරණය එනවා. ජනාධිපති වරණයේදී මෙන්න මේ නීති රාමුවෙන් පිටපැනලා පච කියලා බොරු කියලා ජනතාව රවට්ටලා බලය ගද්ද ගියොත් ඒ බලය ලබා ගැනීමට බැරි වෙන ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙනවා. මෙන්න මේක තමයි මොහොන්ට තියෙන ප්‍රශ්නේ. එහෙම නැතුව මේ යාළගේ ආණ්ඩුවක් ආවොත් මේක අනුගමනය කරන්න බැරිද පුළුවන්ද කියන කාරණේ නෙවෙයි. මේ ආයතනයේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල ඇතුළත් පිළිගත නොහැකි ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රායෝගික නැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ප්‍රතික්ෂේප කරන දැන් නයිමියන් අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා. නයිමියන් ප්‍රතික්ෂේප කරන යෝජනාවලියක් ලබා දෙන්න මේ පනත් කැටුම්පත් ඉදිරිපත් වීම හරහා ඉඩක් නැහැ නරු නියෝජ්‍ය කතාවට. අනේක විපක්ෂයට තියෙන දොළදුක. ඉතින් ඒ අනුන්ගේ දොළදුක සංසිඳවන්න අපිට ඉඩක් නැහැ. අපිට තියෙන්නේ අභියෝගයක් බාරගත්තා. අභියෝගය අපි මුහුණ දුන්නා. ඒක සාර්ථකව මුහුණ දුන්නා. නමුත් තවදුරටත් ආර්ථික වර්ධනය වේ යුතුයි. එහෙම වුණාම තමයි ජනතාවගේ ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙන්නේ. අන්න එතෙන්ට රට ගමන් කිරීම තමයි අපි මේ වෙනකොට සිදු කරන්නේ. ඔබතුමා කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
බව මිසති.